අයිබෝවන් දුවේ පුතේ, අනුරාධපුර පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් ඔබට 11 වසර ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබෙන ඔබට අපි අද හඳුන්වා දෙන්න යන්නේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයට අදාළව 13 වන පාඩම පේශීය අස්ථිපද්ධතිය හඳුනා ගනිමු කියන මාතෘකාව යටතේ තමයි අපි අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඔව් දුවේ පුතේ, ඉතාමත් වටිනා පාඩමක්. ඒ වගේම මෙම පාඩම අනිවාර්යයෙන්ම 11 ශ්‍රේණියේ අවසාන දෙසැම්බර් පැවැත්වෙන විභාගයේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මේ සඳහා ඇතුළත් වෙනවා. එතකොට ඔබ මේ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා සිටිය යුතුයි. ඔව් අපි අද බලමු මේ පේශී හා අස්ථිපද්ධතිය කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන කාරණේ. ජීවිතයේ ඉදිරියදා දක්වන චලන සඳහා දායක වන සිරුරේ ප්‍රධානම පද්ධති තුනක් තියෙනවා. අපි ඔය ඉදිරියදා දක්වන චලන සඳහා දායක වන පද්ධති තුනක් අපිට ප්‍රධාන වශයෙන් අපි හඳුන්වලා දෙනවා. එකක් තමයි පේශී පද්ධතිය. මේ පේශී පද්ධතිය නැතුව අපිට චලන දක්වන්න අපහසුයි. ඊගාව අස්ථිපද්ධතිය. අස්ථිපද්ධතිය නැතුවත් අපිට චලන දැක්වීමේ අපහසුතාවයක් තියෙනවා. තුන්වෙනි එක තමයි ස්නායු පද්ධතිය. ස්නායු ආවේග ගමන් කරේ නැත්නම් අපිට චලන කරන්න බෑ. ඔන්න එතකොට අපි දන්නවා දැන් මෙන්න මේ පද්ධති තුන අපි කොහොමද අපේ චලන සඳහා දායක වෙන්නේ කියන එක අපි කතා කරමු. හරි, අපි බලමු පේශී පද්ධතිය චලන සඳහා අවශ්‍ය බලය ලබා දෙනවා. අපේ චලන වලට අවශ්‍ය ශක්තිය බලය ලබා දෙන්නේ මේ පේශී පද්ධතියෙන්. ඊළඟට අස්ථි පද්ධතිය සිරුර ඍජුව පවත්වා ගැනීම, ලීවරයක් ලෙස ක්‍රියා කිරීම වගේ කරුණු ඉටු කරලා දෙනවා. ස්ථායි පද්ධතිය චලන සඳහා අවශ්‍ය ආවේග ලබා දෙනවා. චලන දැක්වීම සඳහා අවශ්‍ය ආවේග අපිට ලබා දෙන්නේ මේ ස්නායු පද්ධතිය මගින්. ඔන්න එතකොට අපිට පැහැදිලිව පේනවා අපිට චලනයක් දක්වන්න මේ පද්ධති තුන එකිනෙකට සමෝදානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔව් ඊගාවට අපි බලමු මිනිස් සිරුරේ නිර්මාණය හා කාර්ය අනුව පේශී වර්ග තුනකට අපි බෙදලා දක්වනවා. මිනිස් සිරුරේ නිර්මාණය හා කාර්ය අනුව පේශී වර්ග තුනකට අපි බෙදලා දක්වනවා. ඔබ සමහර විට මේ පිළිබඳව ඉගෙන ගන්නත් ඇති. මේ පාඩම තුලින් ඔබ මේ පිළිබඳව විශේෂයෙන් අපිට විද්‍යාව හා සම්බන්ධ වෙද්දී ඔබ මේ පාඩම් ඉගෙනගෙන නැති. නමුත් සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේදී මදක් වෙනස්ව අපිට මේ පේශී පද්ධති හඳුනා ගන්න වෙනවා. ඔන්න කංකාල පේශී, අපිට පේශී වර්ග තුනක් තියෙනවා කිව්වනේ. එකක් තමයි කංකාල පේශී. දෙවෙනි එක සිනිඳු පේශී. තුන්වෙනි එක හෘද පේශී. ඔව් දුවේ පුතේ, මෙන්න මේ පේශී වර්ග තුන අපේ ශරීරයේ විවිධ කාර්යයන් හා නිර්මාණය අනුව සිද්ධ කරනවා. පේශී පද්ධතිය නිර්මාණය කාර්ය කරන ආකාර අපිට දකින්නට ලැබෙනවා අපේ ශරීරය තුළ. අපි බලමු මොනවද මේ කෙරෙන කාර්යයන් කියලා. එක තමයි ශරීරයේ විවිධ කාර්යයන් ඉටු කිරීමට හැකිවන ආකාරයට පේශී සැකසී ඇත. විවිධ කාර්යයන් ඉටු කරන්න ඔයාලා දන්නවා අපි විවිධාකාර චලන රටා රාශියක් එක් දිනක් තුල දක්වනවා. ඒක බර ඔසවනවා, දුවනවා, පනිනවා, කරණම් ගහනවා. මෙන්න මේ විවිධ කාර්යයන් රාශියක් කරනවා. ඒතකොට මෙන්න මේවට මේ කාර්යයන් කරනකොට මේවට ඍජුවම දායක වෙන්නේ මේ පේශී පද්ධතිය. එතකොට මේ පේශී පද්ධතිය ඔයාලා දන්නවා විවිධ ස්ථානවල අපේ ශරීරයේ විවිධ ස්ථානවල විවිධාකාරයෙන් පිහිටලා තියෙනවා. සමහර තැන්වල විශාල පේශී තියෙනවා, සමහර තැන්වල කුඩා පේශී තියෙනවා. එතකොට මේ විශාල පේශී පිහිටලා තියෙන්නේ මොකටද? අපි යම්කිසි බරක් ඔසවනවා නම් කෙලින්ම ඍජුවම දායක වෙන්නේ මේ විශාල පේශී පද්ධතිය. විශාල පේශී සම්බන්ධ වෙනවා මේ බර එසවීම සඳහා. එතකොට වැඩි බලයක් යොදන්න ඕනේ, වැඩි ශක්තියක් යොදන්න අවශ්‍ය නිසා ඒ ස්ථානවල විශාල පේශී සරස්සලා තියෙනවා. ඊකට චලන පහසු කිරීම සඳහා පේශී සංකෝචනය හා ඉහිල්වීම සිදු වෙනවා. ඔයාලා දන්නවා අපි කකුලක් නවන්න, අතක් නවන්න, දිග හරින්න චලන කරද්දී මේ පේශී හැකිලීම සහ දිග හැරීමක් සිද්ධ වෙනවා. සංකෝචනය සහ ප්‍රසාරණය වෙනවා. එතකොට ඉහිල්වීමක් සංකෝචනයක් සහ ඉහිල්වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ නිසා තමයි අපිට චලන දැක්වීම පහසු වෙලා තියෙන්නේ. ඊගාවික ඉතා ශක්තිමත් ඝනව පිහිටි පේශී කණ්ඩරාමකින් පේශී අස්ථි හා සම්බන්ධ වී චලන සඳහා දායකත්වය ලබා දෙනවා. ඔන්න පේශියේ අග කොටස් දෙක, පේශියක් අපි ගත්තොත් එහෙම ඒකේ අග කෙළවරවල් දෙක අස්ථියේ කෙළවරට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධ වෙන්නේ කණ්ඩරාමකින්. මේ කණ්ඩරා හරි ශක්තිමත්. කණ්ඩරාවක් ගැලවෙන්නේ නැහැ පහසුවෙන්. මේ විශාල බලපෑමක් આવොත් තමයි කණ්ඩරාවක් කැඩෙන්නේ. එහෙම නැතුව ලේසියෙන් මේ කණ්ඩරාවක් අස්තියයි පේශියයි අතරින් ගැලවෙන්නේ නැහැ. එහෙම ගැලවෙන්න නම් අනතුරක්, විශාල අනතුරක් සිද්ධ වෙන්නම ඕනේ. ඉතින් ඔන්න එතකොට ඔන්න ඒ වගේ විශාල දායකත්වයක් මේ පේශියට ලබා දෙනවා. ඊකට ශක්තිය සැපීමට හැකිවනසේ පෝෂකාංග තැම්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. පෝෂකාංග කියන්නේ අපිට අවශ්‍ය ශක්තිය ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා මේ පේශී සෛල තුල. ග්ලූකෝස් හැටියට ශක්තිය ගබඩා කරලා තියාගෙන ඉන්නවා. ඊගාට පේශී සංකෝචනය හා ඉල්වීමට අවශ්‍ය ආවේග ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ අර ස්නායු පද්ධතිය මගින් අපේ මේ පේශී චලන කරන්න අවශ්‍ය විදිහට ස්නායු ආවේග ලබා දීමේ හැකියාවත් මේ පේශියේ සෛලවලට තියෙනවා. ඕ ඊගාට දුවේ පුතේ මොහොනේ විවිධ ඉරියව් අපි දැකලා තියෙනවානේ ඔය නාට්‍ය ඩ්‍රාමා වලදී. එහෙම ඔයාලා දැකලා ඇති මේ පේශී මූහුණේ තියෙන පේශී වලින් අපිට එක එක අවස්ථාවන් පිළිඹු කරන්න පුළුවන්. ඔයාලා දන්නවා තරහක් ආපු වෙලාවට, සතුටක් ආපු වෙලාවට, දුකක් වේදනාවක් දැනුනහම මේ අපේ මූහුණේ තියෙන ඉරියව් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේවට දායකත්වය ලබා දෙන්න මේ පේශී වලට හැකියාව තියෙනවා. හරි, ඊගාවට අපි බලමු මේ කංකාල පේශී අපේ කොහෙද තියෙන්නේ, ඒවා කොහොමද පිහිටලා තියෙන්නේ, මොනවද කරන කාර්යයන් කියන එක. ඔව්, කංකාල පේශී අපේ තියෙනවා අත්වල, පාදවල, මහා ප්‍රාචීරය, ශරීරයේ මතුපිටින්, හැමට ඇතුලෙන් විශාල ප්‍රමාණයක් මේ කංකාල පේශී පිහිටලා තියෙනවා. එතකොට මේවා විවිධ ආකාරයෙන් අපේ චලන සඳහා දායකත්වය ලබා දෙනවා. මේක ශරීරයේ බරෙන් 40%ක් තියෙන්නේ කංකාල පේශී. ශරීර බරෙන් 40%ක් තියෙන්නේ කංකාල පේශී. කංකාල පේශී වල හැඩය තමයි දිගටි සිලින්දරාකාරයි. දිගටි සිලින්දරාකාර හැඩයක් ගන්නවා. පේශී දෙකලවර ශක්තිමත් කණ්ඩරාමකින් අස්තියට සම්බන්ධව පවතිනවා. ඊගාට ග්ලයිකෝජන් සංචිත ලෙස තැම්පත්ති ශක්තිය සැපීමට උදව් කරනවා. හරස් විලේක දක්නට ඇත. කියන්නේ විලිකිත පේශි තියෙනවා. විලිකිත පේශි දකින්න හම්බෙනවා. හරස් විලේක තියෙනවා කියන්නේ ඒකයි. මොළයේ ක්‍රියාකාරීත්වයෙන් චලන සිදුවේ. අපිට චලන කරන්න පුළුවන් වෙන්නේ අපිට හිතලා තමයි. අපි මේ දේ කරන්න ඕනි කියලා හිතලා චලන කරන්න මේ පේශිය වලට හැකියාව තියෙන්නේ. නැතුව හිතුමතේ කංකාල පේශිය වලට චලන සිදු කරන්න බෑ. මොළයේ පාලනයෙන් තමයි චලන සිද්ධ වෙන්නේ. ඒකට රිද්මයානුකූලව චලනය වේ. රිද්මයානුකූලව චලනය කරන්න පුළුවන්. විඩාවටපත් වෙනවා. මේ චලන දිගු වේලාවක් වෙහෙසකාරී ලෙස චලනය කරත් එහෙම කංකාල පේශි විඩාවටපත් වෙනවා. චලනය කිරීමේ හැකියාව නැතුව යනවා. ඊගාට න්‍යෂ්ටි එකකට වඩා පිහිටයි. න්‍යෂ්ටි කීපයක් පිහිටලා තියෙන්න පුළුවන් කංකාල පේශියක් තුල. ඊගාට ශෛල තුල මයිටොකොන්ඩ්‍රියා විශාල වශයෙන් තියෙනවා. ශෛල තුල මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඔන්න දුවේ පුතේ ඔයාලට පැහැදිලි ඇති කංකාල පේශියක පිහිටලා තියෙන ස්ථාන සහ ලක්ෂණ. එතකොට ඒ වගේ අපිට තියෙන ප්‍රයෝජන කංකාල පේශිය තුලින් අපිට හඳුනා ගන්නට පුළුවන්. හරි, ඊගාවට අපි බලමු සිනිඳු පේශි. අපි කිව්වා පේශි වර්ග තුනක් තියෙනවා කියලා. එකක් තමයි කංකාල පේශි, මම ඒ ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ සිනිඳු පේශි. සිනිඳු පේශි අපේ ශරීරයේ ධමනී, සිරා, මහා ප්‍රාචීරය ආදී ස්ථානවල පිහිටලා තියෙනවා. මේ විශේෂ ලක්ෂණ තමයි දේහ බරින් 3යි තියෙන්නේ. අපේ ශරීර බරින් 3යි. ශෛලියක් තුල එක න්‍යෂ්ටියක් පිහිටයි. ඒක න්‍යෂ්ටිකයි. දිගටි හැඩයක් ගන්නවා. ඒකට හරස් විලේක දකින්නට ලැබෙන්නේ නැහැ. හරි හරස් විලේක දෙකිය නොහැක. නිර්විලිකිත පේශි ලෙස හඳුන්වයි. නිර්විලිකිත පේශි ලෙස හඳුන්වයි. රිද්මයානුකූලව චලනය කරන්නට හැකියාව තියෙනවා. රිද්මයානුකූලව චලනය වෙනවා. ඒක අනිවාර්යයෙන්ම හෘදේ වස්තුවත් එක්ක සම්බන්ධ නිසා මේ ධමනිශිරා රිද්මයානුකූලව චලනය වෙන්නේ. මහා ප්‍රාචීරය අපි දන්නවා ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන්. එතකොට ඒකෙත් ක්‍රමානුකූලව තමයි ඒ චලන සිද්ධ වෙන්නේ. ඊගාට මේවා දවස පුරාම ක්‍රියාත්මක වෙනවා. ශරීර අභ්‍යන්තරයේ දවස පුරාම 24ම වැඩ. එතකොට සෙමෙන් තමයි ක්‍රියා කරන්නේ. අපි මහන්සි වූ අවස්ථාවක වේගෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහට හිටියොත් මේවා ක්‍රියාත්මක වෙන්නේ සෙමෙන්. ඒක නිසා විඩාවටපත් වෙන්නේ නැහැ. සෙමෙන් ක්‍රියා කරනවා මුළු දවසම සෙමෙන් ක්‍රියාත්මක වෙනවා. විඩාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි සිනිඳු පේශිවල ලක්ෂණ සහ ඒවා පිහිටා තියෙන ස්ථාන හොඳින් හඳුනා ගත්තා. අපි දැන් බලමු හෘද පේශි. අපේ තුන්වෙනි පේශි වර්ගය තමයි හෘද පේශි. හෘදේ පමණයි පිහිටලා තියෙන්නේ. හෘදේ පමණයි පිහිටලා තියෙන්නේ. පේශි ශෛල ශාකණය වී ඇත. බෙදිලා තියෙන්නේ. අතු වගේ බෙදිලා පවතිනවා. න්‍යෂ්ටි එකයි තියෙන්නේ. ඒක න්‍යෂ්ටිකයි. ඊට හෘද ශෛල තුල මයිටොකොන්ඩ්‍රියා ඝනත්වය වැඩි. මයිටොකොන්ඩ්‍රියා ඝනත්වය වැඩි. රිද්මයානුකූලව චලනය වේ. ඊට මොළයේ පාලනයෙන් තොරයි. අනිච්චානුග ක්‍රියාත්මක වෙන පේශියක්. අනිච්චානුගව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොළයෙන් පාලනයෙන් තොරව සිද්ධ වෙනවා. එතකොට ඔන්න අපි හෘද පේශි වල ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. ඔව් දුවේ පුතේ අපි බලමු පේශි පද්ධතිය මගින් කෙරෙන කාර්යයන් මොනවද කියලා අපේ.
හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු පේශි පද්ධතිය මගින් කෙරෙන කාර්යයන් මොනවද කියලා. ඒ අනුව චලන සඳහා ප්‍රධාන දායකත්වය ලබා දීමක් සිදු වෙනවා. චලන සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දීම සිදු වෙනවා. ඒ කියන්නේ සංකෝචනය ඉහිල්වීම මගින් තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. පේශි ශෛල තුල තාපය නිබදවන අතර එය දේහයේ උෂ්ණත්වය නියතව තබා ගැනීමට දායක වෙනවා. පේශි ශෛල තුල තාපය නිබදවන අතර එය දේහයේ උෂ්ණත්වය නියතව තබා ගන්න දායක වෙනවා. ශක්තිය නිබදවීම සඳහා අවශ්‍ය ග්ලයිකෝජන් සංචිතව තබා ගැනීමට දායක වෙනවා. ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය ග්ලයිකෝජන් සංචිතව තබා ගැනීමට දායක වෙනවා. ඊළඟට අන්තර්පාර්ශ්වක පේශි හා මහා ප්‍රාචීරය ස්වය ක්‍රියාවලියට සහාය දක්වනවා. ඊළඟට පේශි සංකෝචනය සහ ඉහිල්වීම මොකක්ද කියලා අපි බලමු. පේශි සංකෝචනය සහ ඉහිල්වීම මොකක්ද කියලා බලමු. චලනය සඳහා ඍජුවම දායක වීම, කංකාල පේශියේ ඇති බන්ධනී පේශිය අගති කන්දරා ලෙස නිර්මාණය වී ශක්තිමත්ව අස්ථි කෙළවරට සම්බන්ධ වේ. ඊළඟට ශක්තිය සැපයීමට වැඩිපුර දායක වන පේශි මැද මහත් පේශි මැද මහත්ව පිහිටයි. පේශි ශෛල වර්ධනය කරගත හැක.
අපි දැන් අපේ මිස් කිව්වා වගේ අන්තර්පාර්ශ්වක පේශි හා මහා ප්‍රාචීරයේ ශ්වසන ක්‍රියාවලියට සහය දක්වනවා. ඊගාවට තමයි ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය ග්ලයිකෝජන් සංචිත තබා ගන්නවා. ඊගාට පේශි ශෛල තුල තාපය නිපදවන අතර එය දේහයේ උෂ්ණත්වය නියතව තබා ගැනීමට, ඔබ දන්නා ශාරීරික උෂ්ණත්වය අපේ හැම වෙලෙම නියතව තියෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. ඒක වෙනස් වෙනවා නම් මොකක් හරි රෝගී තත්යක්. එතකොට මෙන්න මේ දේහයේ උෂ්ණත්වය හැම වෙලෙම නිපදවෙන්නේ මේ ශෛල තුල ශක්තිය නිපදවීමේ කාර්යය සිදු වෙනකොට තමයි අපේ ශාරීරික උෂ්ණත්වය ඇති වෙන්නේ. ඔබ දන්නා ඔබ මෝටර් සයිකලයක් හරි මෝටර් රථයක් හරි අපි ක්‍රියාත්ම කරොත් එමේ එයි පෙට්‍රල් දහනය වෙන්නේ ගිනි පුළුඟුවක් මගින්. එතකොට එන්ජින් එක ටික වෙලාවක යද්දි රත් වෙනවා. එන්න මෙන්න මේ කාර්යය තමයි අපි ශරීරයේ සිද්ධෙන්නේ. ශෛලයේ තුල ශක්තිය දහනයේදී අපේ ශරීරය තුල දේහ උෂ්ණත්වයක් නිරන්තරයෙන් ඇති වෙනවා. එතකොට ඒක අපි ශරීරයේ බැලුවොත් එම අපිට දැනෙනවා උණුසුමක්. එන්න ඒ උණුසුම පවතින මේ ශක්තිය දහනය කිරීමේ කාර්ය ඵලයක් හැටියට. ඊට චලන සඳහා ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ මේ පේශී පද්ධතිය. ඔව්, පේශී සංකෝචනය සහ ඉහිල්වීම සිද්ධ වෙන ආකාරය අපි බලමු. චලනය සඳහා ඍජුවම දායක වෙනවා. චලනය කරන්න මේ පේශී ඍජුවම දායක වෙනවා. කංකාල පේශී ඇති බන්ධනි, කංකාල පේශී ඇති බන්ධනි ඔයාලා දන්නවා. පේශියක් ගත්තොත් එහෙම අපිට දකින්නට ලැබෙනවා පේශිය මතු පිටින් ටිෂු පටලයක්. ඒකට අපි කියනවා බන්ධනි කියලා. ඒක තමයි, ඒකෙන් තමයි මේ පේශිය රවුම් හැඩැති ආකාරයට බැඳලා තියාගෙන තියෙන්නේ. බැලුන් පටලයක් වගේ පටලයක. ඒතකොට මේක බන්ධනි පේශිය අගදී කණ්ඩරා ලෙස නිර්මාණය වෙනවා. ඒ බන්ධනිය පේශිය අගට යද්දී කණ්ඩරා හැටියට ශක්තිමත්ව අස්තිය හා සම්බන්ධ වෙනවා. ඊළඟට ශක්තිය සැපීමට වැඩිපුර දායක වන පේශී මැද මහත්ව පවතිනවා. ඔයාලා දන්නවා දැන් අපේ අත පාදයේ කලව ප්‍රදේශයේම විශාල මහතක් අපිට දකින්නට ලැබෙනවා. ඒ දකින්නට ලැබෙන්නේ මේ ශක්තිය සපයන්න, වැඩිපුර ශක්තිය සපයන්න දායකත්වය ලබා දෙන්නේ අපේ ශරීරයේ බර දරා සිටින්න එයාදී කාර්යයන් ඊගාට බරක් ඔසවන්න මේ කලවේ තියෙන පේශී විශාල දායකත්වයක් ලබා දෙනවා. එතකොට මේ විශාල දායකත්වයක් ලබා දෙන්න නම් ඒ තුල ලොකු ශක්තියක් ගබඩා වෙලා තියෙන්නට ඕනේ. ඒක නිසා තමයි ඒ පේශී විශාලව පිටලා තියෙන්නේ. පේශී ශෛල වර්ධනය කරගත හැකිය. ඔයාලා දන්නවා ඇති මේ පේශී ශෛල අපි අපේ ක්‍රීඩකීන්ට අවශ්‍ය පරිදි වර්ධනය කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා කාය වර්ධන සිදු කරන්නේ මේ පේශී විශාල කරගන්න පුළුවන්. එතකොට ශෛල වැඩි කරගන්න පුළුවන්. මේ ශෛල වැඩි වෙනවත් එක්කම රුධිර කේශනාලිකා ප්‍රමාණයත් මේ පේශිය තුල වැඩි වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ අපිට ශෛල වර්ධනය කරගන්න පුළුවන්. ඒත් එක්කම රුධිර කේශනාලිකා ප්‍රමාණයත් මේ පේශිය තුල වැඩි වෙනවා. හරි, අපි බලමු මේ පේශියක තියෙන කොටස්. ඔයාලට පෙළපොත ගත්තොත් ඒකිනුත් හඳුනා ගන්න පුළුවන් කොටස් වර්ගයක් තියෙනවා. අපේ නම් කරලා තියෙනවා පේශියක් ගත්තොත් එහෙම කණ්ඩරා තියෙනවා, ඊගාවට ද්විපාර්ශ්ව පේශී තියෙනවා, ද්විශීර්ෂ පේශී තියෙනවා, ඊගාවට ත්‍රිශීර්ෂ පේශී තියෙනවා, ආය කණ්ඩරාව පිටලා තියෙනවා, ඊගාවට මතුපිට තියෙනවා අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ටිෂු එකක්, කියන්නේ පටලයක් බන්ධනී කියලා. ඒක අපි හඳුනනවා බන්ධනී ලෙස. එතකොට මේ බන්ධනී පිටලා තියෙනවා. මෙන්න මේ වගේ කොටස් ටිකක් අපිට පේශියක දකින්නට ලැබෙනවා. පේශිය අස්ථි සම්බන්ධව පවතින ආකාරය තමයි අපි ඔයාලට දෙන්නේ කිව්වේ. ඊළඟට අපි බලමු මේ කංකාල පේශියක හරස් ගඩක්. හරියට මැද්දෙන් කැපුවොත් එහෙම කංකාල පේශියක් අපිට ඒකේ දකින්නට ලැබෙන දේවල් අපි මොනවද කියලා. අපිට අස්ති මං කිව්වා දැන් අවස්ථා කීපයක්ම කිව්වා කණ්ඩරාව අස්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලාම කණ්ඩරාව. ඊගාවට පේශිය දකින්න හම්බෙනවා. ඊට පස්සේ පේශියෙන් පස්සේ අපිට පේශී තන්තු මිටියක් දකින්න ලැබෙනවා. පේශී තන්තු මිටියක් තන්තු කීප ගොඩාක් රාශියක් එකට එකතු කරලා මිටියක් බැඳලා තියෙනවා. ඊගාවට පේශී තන්තුවක්. පේශී තන්තුවක් අපි මේ අර කුඩාම ඒකකයේ හැටියට පේශී තන්තුව හඳුන්වන්නේ. එතකොට මේ පේශී තන්තුව පිටලා තියෙනවා. එතකොට ඔන්න ඔය කොටස් හතර අපිට දකින්න හම්බ වෙනවා. මොනවද? කණ්ඩරාවක් දකින්නට ලැබෙනවා, පේශිය දකින්නට ලැබෙනවා, පේශී තන්තු මිටියක් දකින්නට ලැබෙනවා, පේශී තන්තුවක් දකින්නට ලැබෙනවා. හරි, අපි බලමු මේ කොටස් වල එකින් එකට සිදුවෙන කාර්ය මොකද්ද කියලා. පේශී තන්තු වල ක්‍රීඩාවල නිරත වෙන පුද්ගලයන්ට වේගයෙන් ක්‍රියා කරන කිරීම හා සෙමෙන් ක්‍රියාත්මක කිරීමට මෙය විශාල මෙහෙයක් ලබා දෙනවා. අවශ්‍ය ලාට හැමින් දුවන්නත් අවශ්‍ය ලාට වේගෙන් දුවන්නත් පේශී තන්තු චලනය දක්වනවා. වේගෙන් දුවන ක්‍රීඩකයෙකුගේ පේශී සංකෝචන සහිල් වීම වේගෙන් සිදුවන අතර සෙමෙන් දුවන ක්‍රීඩකයෙකුගේ පේශී සංකෝචන සහිල් වීම සෙමෙන් තමයි සිදු වෙන්නේ. ඔබට දැන් ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් සමහර විට සෙමෙන් ධාවනයේ දනායට වේගෙන් ධාවනයේ දෙන්නට බැරිද කියන එක. සෙමෙන් ධාවනයේ දනායට වේගෙන් ධාවනය කරන්න බැරිද කියන ගැටලුව ඇති වෙන්නට පුළුවන්. ඔයාලා දන්නවා මිනිසාගේ කංකාල පේශී තන්තු තුල සෙමෙන් හා වේගෙන් ක්‍රියා කරන කොටස් දෙකක් තියෙනවා. අපි ඒක වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා ෆාස්ට් ට්විස් ෆයිබර්ස් සහ ස්ලෝ ට්විස් ෆයිබර්ස්. සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු සහ සෙමෙන් වේගෙන් සහ සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු කියලා කොටස් දෙකකට මේක වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන තියෙනවා. මේක පුද්ගලයාගේ උප්පත්තියේදී සිද්ධ වෙන්නේ. මේ අනුපාතයක් හැටියට මේවා ශරීරයේ පිහිටන්න පුළුවන්. සෙමෙන් සහ සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු සහ වේගෙන් ක්‍රියා කරන පේශී තන්තු පුද්ගලයාගේ ශරීරයේ ලැබෙන්නේ උප්පත්තියේදී තමයි මේ අනුපාතයන් පිහිටන්නේ. එතකොට මේ අනුපාතයන් වැඩි අනුපාතයක් තිබ්බොත් එහෙම සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු පුද්ගලයෙකුට තුළ එයාට සෙමෙන් ධාවනයේදී මේ හැකියාව වැඩි. වේගෙන් ක්‍රියා කරන තන්තු ප්‍රතිශතය අනුපාතය වැඩි වුණොත් එහෙම එයා වේගෙන් දුවන කෙනෙකුට පරිවර්තනය කරන්නට පුළුවන්. මෙන්න මේ වගේ වේගෙන් සහ සෙමෙන් දුවන ක්‍රීඩකෙන් අපිට අපේ රටේ මේ තාක්කල් එහෙම හොයාගැනීමේ ක්‍රමයක් නැහැ. නමුත් අපි වෙන බටහිර රටවල මේ ක්‍රමයේ අනුව තමයි මේ සෙමෙන් සහ වේගෙන් ක්‍රියා කරන තන්තු ප්‍රතිශතයන් වැඩි ක්‍රීඩකයෝ සොයාගෙන ඒ සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නේ. අපි බලමු මේ සෙමෙන් ක්‍රියා කරන තන්තු එහෙම නැත්නම් ස්ලෝ ට්විස්ට් ෆයිබර් STF කියලා හඳුන්වනවා. මෙන්න මේ තන්තු වල ලක්ෂණ අපිට දකින්නට හම්බ වෙනවා. ඔයාලගේ පෙළ පොතේ මේවා සඳහන් කරලා තියෙනවා. සෙමෙන් ක්‍රියා කරන තන්තු වල ලක්ෂණ සහ වේගයෙන් ක්‍රියා කරන තන්තු වල ලක්ෂණ. අපි බලමු මේ සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු වල ලක්ෂණ මොනවාද කියලා. මේවා රතු පාටයි. රතු තන්තු ලෙස හඳුන්වනවා. ඊගාවට මේවා මගින් ඔක්සිජන් පරිවහණය වැඩි. රතු තන්තු මගින් ඔක්සිජන් පරිවහණය වැඩි. ඊගාවට කේශනාලිකා සම්බන්ධතාවය වැඩි. කේශනාලිකා සම්බන්ධතාවය වැඩි. ඊගාවට ශක්තිය නිපදීම සඳහා O2 භාවිතා කරනවා. ශක්තිය නිර්මාණය කිරීමේදී ඔක්සිජන් භාවිතා කරනවා. ඊගාවට සංකෝචන වේගය අඩුයි. ඊට සෙමෙන් තමයි මේ රතු තන්තු ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය ලක්ෂණ ටික අපිට දකින්නට ලැබෙනවා. ඊගාවට බලමු මේ සෙමෙන් ක්‍රියා කරන තන්තු වල ලක්ෂණ. තව අපිට දිගට කතා කරද්දී මේවායි වර්ණය රතුයි කිව්වා, සංචිත ආහාර අඩුයි, ග්ලයිකෝජන් තැම්පත් කරන ප්‍රමාණය අඩුයි. ඊගාවට සංකෝචන වේගය අඩුයි. ස්වායු ශසනය වැඩි. ජන දිගු වේලාවක් දුවන්නට පුළුවන්. ඊට නිර්වායු ශසනය අඩුයි. ඒ කියන්නේ වේගෙන් දුවන්න බෑ මෙයාට. නිර්වායු ශසනයෙන් ක්‍රියාත්මක වෙන්න ටිකක් අපහසුයි. වෙහෙසට ප්‍රතිරෝධ දැක්වීම වැඩි. වේග ක්‍රියාකාරකම් සඳහා දායකත්වය අඩුයි. දිගු කාලීන ක්‍රියාකාරකම් වලදී සහභාගීත්වය වැඩි. ඒ කියන්නේ ස්ලෝ ට්විස් ෆයිබර්ස් තියෙන ක්‍රීඩකයෙකුගේ, එහෙම නැත්නම් සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු තියෙන ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ ටිකක් තමයි දකින්න හම්බෙන්නේ. වර්ණය, සංචිත ආහාර, සංකෝචන වේගය, ස්වායු ශසනය, නිර්වායු ශසනය, වේසට ප්‍රතිරෝධ දැක්වීම, වේග ක්‍රියාකාරකම් සඳහා දායකත්වය, දිගු කාලීන ක්‍රියාකාරකම් වලදී සහභාගීත්වය කියන කරුණු පිළිබඳව තමයි ඔය කතා කරේ. ඊට අපි බලමු වේගයෙන් ක්‍රියා කරන තන්තු. ඒවට අපි කියනවා සුදු තන්තු කියලා. එහෙම නැත්නම් ෆාස්ට් ට්විස් ෆයිබර්ස්. එමනැත්තං කෙටියෙන්ගෙන FTF කියලා. මේක වර්ණයෙන් සුදුයි. වර්ණයෙන් සුදුයි. ඔක්සිකාරක හැකියාව අඩුයි. ඒ කියන්නේ ඔක්සිජන් සැපීම අඩුයි. ඔක්සිජන් නබාවිතා කරන්නේ නැහැ. ඒකට සංකෝචන වේගය වැඩි. වේගෙන් පේශි සංකෝචනය කරන්නට පුළුවන්. ඒකට වේගෙන් මේ ක්‍රියා කරන තන්තු වල අපිට ලක්ෂණ කීපයක් දකින්නට හම්බ වෙනවා. අර සුදු තන්තු වල වගේ මේ රතු තන්තු වල වගේ මේ සුදු තන්තු වලත් අපිට ලක්ෂණ කීපයක් දකින්නට ලැබෙනවා. එකක් තමයි වර්ණය සුදු පාටයි. මේ වේගයෙන් ක්‍රියා කරන තන්තු වල ලක්ෂණ වර්ණය සුදුයි. සංචිත ආහාර වැඩි. ඒ කියන්නේ ග්ලයිකෝජන් වැඩි. ඊගාව අපිට දකින්නට හම්බෙනවා සංකෝචන වේගය වැඩි. වේගින් දුවන්න පුළුවන් කියන්නේ ඒකයි පේශි සංකෝචනය කරන්න වේගින් පුළුවන්. ඊගාට සායසසනේ අඩේ. ඒ කියන්නේ දිගු වේලාවක් චලනය කිරීමේ හැකියාව අඩුයි. එහෙම නැත්නම් දිගු දුරක් දුවන්න පුළුවන් හැකියාව අඩුයි. ඊගාට නිර්වායසසනේ වැඩි. ඒ කියන්නේ ඔක්සිජන් ලබාගෙන ලබා නොගෙන ධාවනය කරන්න පුළුවන් වේගය. ඊළඟට වෙහෙසට ප්‍රතිරෝධ දැක්වීම අඩුයි. වෙහෙසෙච්ච වෙලාවට ආය ප්‍රතිරෝධයක් දක්වන්න හරි අපහසුයි. මොකද ඒ වෙහෙසටපත් වෙලා පේශී ශෛල තුල පේශිය තුල ලැක්ටික් තැම්පත් වෙච්ච අවස්ථාවක්. එතකොට ඒකට මේ ආය යාට නැවත වතාවක් මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න කිව්වොත් ටිකක් අපහසුයි. අර සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු තියෙන කෙනාට නැවත වාරයක් අපි දුවමු කිව්වොත් එහෙම නැත්නම් මෙච්චරක් දුවන්න කිව්වොත් එයා ඉතා කැමැත්තෙන් පහසුවෙන් දුවනවා. නමුත් මේ ස්ලෝට් පාස්ට් ස්පයිබර්ස් තියෙන කෙනෙක් එහෙම නැත්නම් සුදු තන්තු තියෙන කෙනෙකුට නැවත එකක් වේගෙන් දුවන්න කිව්වොත් ටිකක් අපහසුයි. මොකද එයා අර ඔක්සිජන් භාවිතා නොකර දුවන නිසා එයාගේ ශරීරයේ ලැක්ටික් තැම්පත් වෙනවා ඉක්ම. ඒක නිසා වෙහෙසට ප්‍රතිරෝධ දැක්වීම අඩුයි. අධිවේගී ක්‍රියාකාරකම් වලදී සහභාගීත්වය වැඩි. අධිවේගී ක්‍රියාකාරකම් වලදී ඒ කියන්නේ වේගයෙන් දුවන්න එයාට හැකියාව තියෙනවා කියන එක. ඊට දීර්ඝකාලීන ක්‍රියාකාරකම් වලදී සහභාගීත්වය අඩුයි. අර දිගු වේලාවක් දුවන්න කිව්වොත් එහෙම ටිකක් අපහසුයි එයාට. මොකද එයාගේ ශරීරයේ තියෙන පේශී තන්තු වල තියෙන ඒ හැකියාව නිසා අඩු හැකියාවක් තියෙන නිසා. එන්න මෙන්න මේ කාරණා අපිට. එතකොට මේ පේශී වල තියෙන ලක්ෂණ හඳුනා ගන්නට අපිට හැකියාව තියෙනවා. අපි බලමු ඊගාවට මොකද්ද මේ දිගු කාලීන පුහුණුවේදී තන්තු වල සඳහා සිදුවන වෙනස්කම් මොනවද කියලා. දිගු කාලීන පුහුණුවේදී තන්තු වල සිදුවන වෙනස්කම් මොනවද කියලා අපි හඳුනා ගනිමු.
හොඳයි දුවේ පුතේ. අපි දැන් බලන්නේ දිගු කාලීන පුහුණුවේදී තන්තු වල සිදුවන වෙනස්කම් මොනවද කියලා. හොඳයි. තන්තු වල හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා. එකක් තන්තු වල හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා. එම නිසා සංචිත ග්ලයිකෝජන් වැඩි වෙනවා. ඊළඟට ප්‍රතිරෝධ සඳහා යෙදිය හැකි බලය වැඩිවීමක් සිදු වෙනවා. තව ශක්තිය වර්ධනය වෙනවා. මේ තන්තු වල හරස්කඩ වර්ගඵලය වැඩිවීම නිසා සංචිත ග්ලයිකෝජන් වැඩි වෙනවා. ඊළඟට ප්‍රතිරෝධ සඳහා යෙදිය හැකි බලය වැඩිවීමක් වෙනවා. ඊළඟට ශක්තිය වර්ධනය වීමක් සිදු වෙනවා. ඊළඟට පුතේ ක්‍රියාකාරී චාලකයකක සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ හේතුව නිසා තන්තු වෙත ලැබෙන ආවේග ඉක්මන් වන අතර ප්‍රතික්‍රියා දැක්වීමද වේගවත් වෙනවා. තන්තු වෙත ලැබෙන ආවේග ඉක්මන් වන නිසා ප්‍රතික්‍රියා දැක්වීමද වේගවත් වෙනවා. තන්තු සංකෝචනයේ වේගය වැඩි වෙනවා. ඊළඟට තන්තු සංකෝචනයේ වේගය වැඩි වෙනවා. තන්තු තුල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩිවීමක්ද සිදු වෙනවා. තන්තු තුල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩිවීමක්ද සිදු වෙනවා. ඒ හේතුව නිසා ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් නිපදවීම හා ගබඩා කර ගැනීම වැඩි වෙනවා. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් නිපදවීම හා ගබඩා කර ගැනීම වැඩි වෙනවා. විඩාවට පත්වීම ප්‍රමාද වෙනවා. ඊළඟට පේශි තුල රුධිරනාල ඝනත්වය වැඩි වෙනවා. ඒ හේතුවෙන් තන්තු වටා රුධිර ප්‍රේෂණාලිකා ප්‍රමාණය වැඩිවීම, රුධිර සැපීම වැඩි වෙන අතර ඔක්සිජන් ප්‍රමාණයද වැඩිවීමක් සිදු වෙනවා. නිපත වෙන අපද්‍රව්‍ය ඉක්මනින් වියෝජනය කරනවා. මේ හේතුව නිසා නිපද වෙන අපද්‍රව්‍ය ඉක්මනින් වියෝජනය කරනවා. අපහසුකම් තොරව වැඩි වේලාවක් ක්‍රියාකාරකම් වල නිරත වීමටද හැකියාවක් ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක මොනවද කියලා බලමු. පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක එකක් තමයි පෝෂණ ඌනතා. නිසි පෝෂණ මට්ටම් නොලැබීම නිසා පේශි වර්ධනය සිදු නොවේ. ඊළඟට වැරදි ඉරියව් දිගු කාලීන වැරදි ඉරියව් නිසා ආබාධ තත්ත්ව හා පේශි වැරදි ලෙස වර්ධනය වීම නිසා ශක්තිය අපතේ යෑමක් සිදු වෙනවා. දිගු කාලීන වැරදි ඉරියව් නිසා ආබාධ තත්ත්වය හා පේශි වැරදි ලෙස වර්ධනය වීම නිසා ශක්තිය අපතේ යෑමක් සිදු වෙනවා. ඊළඟට ප්‍රමාණවත් නිින්දා විවේකයේ නොලැබීම. අපි ප්‍රමාණවත් නිින්දක් හා විවේකයක් නොලැබීම නිසා මාංශ පේශි වර්ධනය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊළඟට ගෙවි ගිය කොටස් යථා තත්ත්වයට පත් නොවීමක් සිදු වෙනවා. ඒ වගේම විවේකයෙන් නොලබා ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් වැරදි ආකාරයේ ශිල්පීය ක්‍රම හුරු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට පේශි ආබාධ වලට ලක්වීමක් දක්නට ලැබෙනවා.
ඔව්. දෙපෙතේ ඔයාලට පැහැදිලි ඇති පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක ඔයාලට කතා කරා. අපි දැන් බලමු පේශි අස්ථි පද්ධතිය පිළිබඳව. අස්ථි පද්ධතිය අපි අස්ථි පද්ධතිය වල සාමාන්‍ය ශරීරයේ අපේ අස්ථි කොටස් 206කින් සම්බන්ධ වෙලා තියෙනවා. මේවා විවිධ හැඩවලින් අපිට දකින්නට ලැබෙනවා. ඊගාට අපිට මේ අස්ථි විවිධ ඉරියව් දැක්වීමට පහසු වන ආකාරයට සකස් වෙලා තියෙනවා. මේ අස්ථි හැම විටම සම්බන්ධ වෙන ස්ථානේ අපි සන්ධියක් ලෙස හඳුන්වනවා. අස්ථි දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානේ අපි සන්ධියක් ලෙස හඳුන්වනවා. එතකොට අපිට මේ අස්ථි පද්ධතිය සුවිශේෂී නිර්මාණයක් හැටියට දකින්නට ලැබෙනවා. සුවිශේෂී නිර්මාණයක් හැටියට දකින්නට ලැබෙනවා. අපි බලමු මේ මොනවද මේ සුවිශේෂී වෙන්නේ කොහොමද කියන එක. හරි. හිස් කබලේ ඝන පෙතලි අස්ථි මගින් මොළය ආරක්ෂා කරනවා. අපේ මොළේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක් ශරීරයේ. එතකොට මේ මොළය ආරක්ෂා කරගන්නට අස්ථි පද්ධතිය පෙතලි අස්ථි වලින් සකස් වෙලා තියෙනවා. එතකොට මේ අස්ථි ඔයාලා අපි සන්ධි චලනය කළ හැකි සන්ධිනේ අපි කිව්වේ අස්ථි දෙකක් සම්බන්ධ ස්ථාන කියලා. නමුත් මේ හිස් කබලේ තියෙන සන්ධි චලනය කරන්නට බෑ. මේ හිස් කබල කොටස් කීපයකින් සකස් වෙලා තියෙන. එතකොට මේවත් සන්ධි හැටියට හඳුන්වන. නමුත් චලනය කළ නොහැකි සන්ධි හැටියට තමයි අපි මේ හිස් කබලේ සන්ධි දක්වන්නේ. මේවා මේ සන්ධි වලට අපේ භාෂාවේ ව්‍යවහාර වෙනවා කත්තමල්ලි සන්ධි කියලා. කත්තමල්ලි සන්ධි කියලා හඳුන්වනවා. මොකද මේ එකිනෙකට එකක් මේ අස්තිය සම්බන්ධ වෙන්නේ එකිනෙකට එකක් ගිලෙන්න සකස් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ අපිට කොහෙදිවත් මේ වගේ අස්තියක් ආය දකින්න ලැබෙන්නේ නැහැ. හිස් කබලේ විතරයි මේ අස්ති සන්ධි දකින්නට ලැබෙන්නේ. ඊගාට අපිට ගෝල කුහර සහිත අස්ති දකින්නට ලැබෙනවා. ගෝල කුහර අස්ති අපේ මේ උරහිස ඊගාට ශ්‍රෝණි මේකලාවට සම්බන්ධ වෙන ප්‍රගණ්ඩ අස්තිය මේවා ගෝල කුහර සන්ධි සහිත අස්ති. මේ වගේන් අපිට චලන පරාසය විශාලයි. අපිට ගෝල කුහර සන්ධියක් තියෙන ස්ථානයක චලන පරාසය විශාලයි. වෘත්තයක් ආකාරයට චලනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද ගෝලයක් සහ කුහරයක් අතුලට තමයි මේ සන්ධිය දක්වලා තියෙන්නේ. එතකොට චලන පරාසය වැඩි. ඇඟිලි අස්ථි පුරුක් සහිත නිර්මාණය නිසා අත්සා පාදමගින් හොඳින් ග්‍රහණය කරගත හැකි.
ඔයාලා දන්නා අතේ ඇඟිලි අස්ති තියෙනවා පුරුක් කීපයකට සම්බන්ධයෙන්. එතකොට මේ නිසා අපිට ඕනෑම දෙයක් ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීම හැකියාව තියෙනවා. ඊට ස්ත්‍රී ශෝණිමේ කලාව දරු ප්‍රසූතියට පහසු ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඔබ දන්නවා කාන්තාවකගේ ශෝණිමේ කලාව විශාලයි පළල්. එතකොට මේක දරු ප්‍රසූතිය සඳහා මේ අස්ති සකස් වෙලා තියෙනවා. පුදුමාකාර නිර්මාණයක්. එතකොට මේ අපි දැන් ඔයාලා දන්නවා මේ වෛද්‍ය විද්‍යාවේදී දැන් වසර 100කට 200කට 500කට හරි කලින් මියගිය පුද්ගලයෙකුගේ අස්ති කොටස් අරගෙන මේ කාන්තාවකගේද පිරිමි කෙනෙකුද කියලා හඳුන්වා ගන්නට පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අස්ති මේ ශ්‍රෝණි මේකලාව හා මේ ප්‍රගණ්ඩ අස්තිය සම්බන්ධලා තියෙන ආකාරය දකින්නට ලැබුණොත් මේක කාන්තාවකගේ කියලා කියන්නට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක ශ්‍රෝණි මේකලාව විශාල කාන්තාවන්ගේ. එතකොට ඒ අර දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය ආකාරයට සකස් කරලා තියෙනවා. ඊකට පර්ශු අස්ති මගින් උරකුහරේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන අතර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට පහසු කරයි. ඔයාලා දන්නවා අපේ පපු ප්‍රදේශය ගැට හෘදය පෙනහළු මේ වගේ දේවල් ආරක්ෂා කරලා තියෙන්නේ උරකුහරේ ඇතුලේ. එතකොට මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න පර්ශු පිහිටලා තියෙනවා. ඒවට පර්ශු වලින් අපිට ඉතා විශාල දායකත්වයක් ලබා දෙනවා මේ ආරක්ෂාවට වගේම හෘද ක්‍රියාකාරීත්වයට සහ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට පර්ශු මගින් විශාල කාර්යයක් ඉටු කරලා දෙනවා. එතකොට පර්ශු චලනය වෙනවා. පර්ශු මේ හුස්ම ගද්දී සහ පිට කරද්දී පර්ශු චලනය කරලා ඉඩාරම් දෙනවා පෙනහළු වලට අවශ්‍ය ඔක්සිජන් සපයා ගන්නට. ඔබට මේ ගැන හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ පර්ශු ඈත් වෙන එක සහ ලඟ වෙන එක. පර්ශු ලඟ වෙන එක සහ ඈත් වෙන එක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳ ශ්වසන වාරයක් අරගෙන අත තියලා පපෝඩින් හොඳ ශ්වසන වාරයක් තද ගත්තහම මේ අපිට දැනෙනවා මේ පර්ශු මේ ඈත් වෙනවා. ඒ ඈත් වෙන්නේ පෙනහළු වලට අවශ්‍ය වාතය පුරවගන්න අවශ්‍ය ආකාරයට ඉඩාරම් දෙනවා. එතකොට මේ පෙනහළු ප්‍රසාරණ වෙනකොට ශ්වසනය කරද්දී පෙනහළු ප්‍රසාරණ වෙනකොට මහා ප්‍රාචීරය පහළට ගමන් කරනවා. නිරන්තරයෙන් මහා ප්‍රාචීරය පහළට ගමන් කරනවා. නැවතත් හුස්ම පිට කරද්දී මහා ප්‍රාචීරය ඉහළට ගමන් කරනවා. මෙන්න මේක මේ ශ්වසන ක්‍රියාවලියේදී ඉතාමත් අපිට වැදගත් කාර්යයක් හැටියට දක්නට පුළුවන්. ශරීරයේ බර දරා ගැනීමට හැකිවන ලෙස ඌර්ව අස්තිය නිර්මාණය වී ඇත. ශරීරයේ බර දරා ගන්නට පුළුවන් විදිහට අපේ මේ ඌර්ව අස්ති අපිට අස්ති පද්ධතිය සකස් වෙලා තියෙනවා. අස්තියේ අගට පේශී කණ්ඩරා සම්බන්ධ වී ආරක්ෂාව ලබා දීම. ඊගාවට ඇට මිදුළු තුළ රතු රුධිර ශෛල නිර්මාණය කිරීම. අපි දන්නවා අපි ශරීරයේ රුධිරාණු නිර්මාණය වෙන්නේ අස්තියේ මැද කොටසේ. ඒකට ඇට මිදුළු කියලා කියනවා. එන්නේ කොටසේ තමයි මේ රතු රුධිර ශෛල නිර්මාණය වෙන්නේ. අස්ති බිඳුණු පසු නැවත සවිවීමේ හැකියාව තියෙනවා. අපි දන්නවා අස්ති නිර්මාණය වෙලා තියෙන කැල්සියම් වලින්. එතකොට මේ කැල්සියම් මගින් නැවත අස්තිය බිඳුණත් කැඩුනොත් ඒක නැවත සම්බන්ධ කරලා දෙනවා. කැල්සියම් ආහාර කැල්සියම් ඖෂධ වර්ග ගත්තාම අපිට අස්ති ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කරගන්නට පුළුවන්. ඒකට අස්ති හැඩය අනුව ප්‍රධාන වර්ග 4කට අපේ ශරීරයේ බෙදලා දක්වලා තියෙනවා. අස්ති හැඩය අනුව කොටස් 4කට බෙදලා තියෙනවා. අපි බලමු මොනවද මේ කොටස් කියලා. 1. දිගු අස්ති. ඔයාලා දැකලා තියෙනවා අපේ ශරීරයේ දිගු අස්ති තියෙනවා. අත්තල පාදවල පිටලා තියෙනවා. ඊගාට කෙටි අස්ති තියෙනවා. අත් ඇඟිලි පා ඇඟිලි ආදී ස්ථානවල. ඊගාට පැතලි අස්ති තියෙනවා අපේ ශරීරයේ. වතින හිස් කබල ඉලට උරපතු උකුල්ලට මේවා 40 අස්ති හැටියට අපිට දකින්නට ලැබෙනවා. ඊගාට අක්‍රමවත් අස්ති දකින්නට අපිට හම්බ වෙනවා කොඳු ඇට, ඒ කියන්නේ කෂේරුවේ තියෙන අස්ති. ඊගාට අත්ලේ තියෙන අස්ති, ඊගාට විලුඹ, ශ්‍රෝණිය මේ වගේ ස්ථානවල අපිට විවිධ හැඩ අක්‍රමවත් හැඩ ඇති අස්ති හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඔන්න අපේ ශරීරයේ තියෙන අස්ති වර්ග 4. ඊගාට අපි බලමු අස්ථි පද්ධතිය මගින් ඉටුවන කාර්යයන්. අපිට වැදගත්ම දේ තමයි මේ අස්ථි පද්ධතිය මගින් ශරීරයට තියෙන වාසිය. එහෙම නැත්නම් මොනවද කරන්නේ කියන එක. ඔව්. සිරුරට නියමිත හැඩයක් ලබා දෙනවා. අපේ ශරීරයේ හැඩය නිර්මාණය කරලා තියෙන මේ අස්ථි පද්ධතිය මගින්. ඊගාට සිරුර දරා සිටීම. අපිට කෙලින් හිටගෙන ඉන්න පුළුවන්න්නේ මේ අස්ථි නිසා. ඊගාට චලනයේට පහසු වෙන ලෙස පේශී කණ්ඩරාමකින් සම්බන්ධ වීම. චලනය කරන්නට හැකි වන විදිහට කණ්ඩරා පේශි අස්තියත් එක්ක සම්බන්ධ වෙලා චලනය කරන්නට හැකියාව ලබා දෙනවා. ඊගාට රුධිර සෛල නිර්මාණය කිරීම කරනවා. අපේ අස්ති පද්ධතියේ ඇට මිදුළු තුළ රතු රුධිර සෛල නිර්මාණය වෙනවා. ඊගාට කැල්සියම් වැනි ඛනිජ ගබඩා කර තබා ගන්නවා. කැල්සියම් වගේ ඛනිජ වර්ග මේ අස්ථි තුල ගබඩා කරලා තියෙනවා. ඊගාට අස්ථි පද්ධතිය අභ්‍යන්තර ඉන්ද්‍රයන්, එහෙම නැත්නම් අභ්‍යන්තර අවයව ආරක්ෂා කරලා දෙනවා. ඊගාට අපි බලමු මිනිස් ශරීරයේ ඇති සන්ධි වර්ග මොනවද කියලා.
හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු මිනිස් ශරීරයේ ඇති සන්ධි වර්ග මොනවද කියලා. එක අසව් සන්ධි. අසව් සන්ධි පිහිටන ස්ථාන තමයි දරුවනේ වැලමිට, දනහිස, ඇඟිලි පුරුක්. මේ අසව් සන්ධි පිහිටන ස්ථාන අපේ ශරීරයේ වැලමිට, දනහිස සහ ඇඟිලි පුරුක් වල තමයි මේ අසව් සන්ධි පිහිටන්නේ. ඊළඟට ගෝල කුහර සන්ධි. උරහිස, උකුල් සන්ධි මේ ගෝල කුහර සන්ධි පිහිටන ස්ථාන. ඊළඟට විවර්තිනී සන්ධි. හිස ඉහළ 15 දෙපසට පැද්දීම මෙම සන්ධියෙන් සිදු වෙනවා. හිස ඉහළ 15 දෙපසට පැද්දීම සිදු වෙන්නේ මේ විවර්තනයේ කියන සන්ධිය මගින්. ඊළඟට දුවේ පුතේ ලිස්සන සන්ධි. සන්ධි වර්ග 4යි. ඒ 4 වෙනි එක ලිස්සන සන්ධි. මේ වලලු කරේ හා මැණික් කටුවේ තමයි මේ ලිස්සන සන්ධි පිහිටා තිබෙන්නේ. හොඳයි දුවේ පුතේ, මිනිස් සිරුරේ චලන ලීවර ලෙස ක්‍රියා කරන අවස්ථා තියෙනවා. මිනිස් සිරුරේ චලන ලීවරයක් ආකාරයට ක්‍රියා කරන අවස්ථා මොනවාද කියලා අපි දැන් බලමු. මිනිස් සිරුරේ චලන ලීවර ලෙස ක්‍රියා කරන අවස්ථා කීපයක් තමයි දැන් කතා කරන්නේ. එකක් අචල ලක්ෂයක් වටා චලනය කළ හැකි දණ්ඩක්. ඔව්, අචල ලක්ෂයක් වටා චලනය කළ හැකි දණ්ඩක් ලෙස මිනිස් සිරුරේ අස්ථි සන්ධිහා පේශියක්ව ලීවරයක් ලෙස ක්‍රියා කරනවා. මේ මගින් ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී බරක් එසවීම වැනි අවස්ථාවල චලන පහසු වන්නේ මේ අස්ථි සන්ධිහා පේශියක්ව ලීවරයක් ලෙස ක්‍රියා කිරීම තුලින්. මෙහිදී පුතේ දරය ලෙස සන්ධි ක්‍රියා කරනත් අතර ආයාසය ලෙස පේශි මගින් යොදයි. භාරය ඔසවන බර. එතකොට මේ අපි දරය, ආයාසය, භාරය කියන කොටස් තුන තමයි එක් ලීවර වර්ගයක් ලෙස හඳුන්වන්නේ.
දුවේ පුතේ, අපි ඔබට මේ මිනිස්සුරේ ඇති සන්ධි වර්ග කිව්වා. සව් සන්ධි, ගෝල කුහර සන්ධි, විවර්ති සන්ධි, ලිස්සන සන්ධි කියලා මතක් කරා. එතකොට මේ සන්ධි චලන පහසු කිරීම වගේම මම ඔයාලට, ඔයාලා සමහරට අහලා නැතුව ඇති මේ ලිස්සන සන්ධි කියන එක, මම ඒක නැවත ඔයාලට පැහැදිලි කරනම් වලලු කරෙහි හා මැණික් කටුවේ පිහිටා තියෙනවා කියලා කිව්වා. ඒ මේ සන්ධි, මේ ලිස්සන සන්ධි ඔයාලා දන්නවා අපි අපේ ශරීරයේ ඝර්ෂණය පාලනය කරන්න පුළුවන් හැකියාව මේ ලිස්සන සන්ධි වලට තියෙනවා. ඔබ ඉහළ ඉඳන් පහළට වැටුනොත් එහෙම මේ ලිස්සන සන්ධි මේ ශරීරයට ලැබෙන මේ පොළවෙන් ලැබෙන පීඩනය, එහෙම නැත්නම් බලය පාලනය කරන්න මේ ලිස්සන සන්ධි වලට හැකියාව තියෙනවා. එතකොට මේ මෙතන කූර්ච අස්ථි, ඒ කියන්නේ අස්ථි කීපයක් එකට එකතු වෙලා මේ විලුඹෙහි වගේ තියෙන්නේ, මේ යටිපතුලෙහි තියෙන්නේ. එතකොට මේවා එකිනෙක ලිස්සලා ගිහිල්ලා මේ ඝර්ෂණය අවම කරගන්න. එතකොට මේක හරි වැදගත් සන්ධියක් හැටියට අපි ශරීරයේ දකිනවා. ඔව් අපේ මිස් කිව්වා ලීවර විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. ඔන්න ඊගාව එක තමයි අපිට එදිනෙදා දක්වන චලන ලීවර වර්ග තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි පළමු ගණයේ ලීවරයක් අපිට දකින්නට හම්බෙනවා. පළමු ගණයේ ලීවරයක් මේවා අපිට පෙළපොතේ දකින්නට හම්බෙනවා. පෙළපොතේ හොඳින් පැහැදිලි කරලා තියෙනවා මේ පළමු ගණයේ ලීවරයක් ශරීරයේ චලනත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඔබ දන්නවා පළමු ගණයේ ලීවරයක බාරය දරය මැද පිහිටනවා, ආයාසය දෙපැත්තෙන් පිහිටනවා. එතකොට අපේ හිස චලනය කරන ආකාරය, අපි හිස ඉහළට සහ පහළට චලනය කරන ආකාරය. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට දකින්නට හම්බෙන්නේ මේ පළමු ගණයේ ලීවරයක් කරන ආකාරයට චලන දක්වන අවස්ථාවක්. හිස ඉදිරියට සහ පිටුපසට චලනය කිරීම. මුහුණ ප්‍රදේශයේ බාරය ලෙසත් කශේරුව පිටිපස්සේ තියෙන අපේ කශේරුවේ ඉහළ අස්ති දරය ලෙසත් බෙල්ල පිටුපස පේශී ආයාසය ලෙසත් ක්‍රියා කරමින් හිසෙහි චලන පහසු කරනවා. ඔබට අපේ 11 වසර පෙළපොතේ මේ පළමු ගණයේ ලීවරයක් හා සම්බන්ධ වෙද්දී චලන අපේ පහදලා දීලා තියෙනවා. ඒකට බලමු දෙවන ගණයේ ලීවරයක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. බාරේ මැද පිහිටනවා, දරය සහ ආයාශය දෙපසින් පිහිටනවා. මේක අපේ පාදයේ අපි පාදයේ ඇඟිලි තුඩු වලින් හිටගත්තොත් එම ඔබ දන්නවා ජිම්නාස්ටික් කරන ක්‍රීඩකයෝ බොහෝ වෙලාවට පාදයේ ඇඟිලි තුඩු වලින් හිට ගන්න අවස්ථාවල් අපිට දකින්නට ලැබෙන. කියන්නේ පාදයේ ඇඟිලි වලින් ඍජුව පිහිටනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ අපිට දකින්නට හම්බෙනවා මේ දෙවන ගණයේ ලීවරයක් ආකාරයට ශරීරයේ චලනයක් සිදු වෙනවා. එතකොට ඇඟිලි පොළව හා ස්පර්ශන ස්ථානයේ තමයි දරේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. බාරය මැණික් කටුව හා සම්බන්ධ වන ස්ථානය බාරය ලෙසත් ආයාශය පාදයේ මාංශපේශී පිටුපස පාදයේ පිටුපස මාංශපේශී ආයාශය ලෙසත් ක්‍රියාත්මක කරනවා. ඉහත මේ චලනය වලලුකර සන්ධිය මෙතන ඒ සන්ධිය බාරය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඍජු රේඛාවක් ඔස්සේ බාරයේ වලලුකර සන්ධිය ක්‍රියාත්මක වේ. දරය පා ඇඟිලි ලෙස ක්‍රියාත්මක වෙනවා. මේක ඍජුව පවත්වා ගන්න අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන ලීවර වර්ගයක්. ඊකටත් බලමු තුන්වන ගණයේ ලීවරයක් ආකාරයට ශරීරයේ මොකද්ද සිද්ධ වෙන චලනය කියලා. මේනි චලන අපිට රාශියක් අපිට නිර්මාණය කර ගන්නට පුළුවන්. අපි ඔබට එක උදාහරණයක් මගින් තමයි මේ පහදලා දෙන්නේ. ඔන්න දුවේ පුතේ මේකේ ආයාශයේ මැද පිහිටනවා, දරය සහ බාරය දෙපැත්තෙන් පිහිටනවා. එතකොට යම්කිසි උපකරණයක් ඉහළට එසවීමේදී හෝ සමහරක් චලන තුන්වන ගණයේ ලීවරයක් ලෙස ක්‍රියාත්මක වන අතර එම චලන පහසෙන් කළ හැකිවන්නේ ද්විශීර්ෂ පේශීය විශාල බලයක් යොදන අතර වැලමිට සන්ධිය දරය ලෙස ක්‍රියාත්මක වෙනවා. අත්ලේ ඇති උපකරණය දරය වේ. අපි අතට මොකක් හරි යගුලියක් හෝ ගලක් මොකක් හරි අතට අරගෙන වැලමිටෙන් නමලා අංශ කණුවකට අත්ලේ තබා ගත්තාම මෙන්න මේ අවස්ථාව අපි මේ තුන්වෙන ගණයේ ලීවරයක් ක්‍රියාත්මක වෙන ආකාරයට චලනය සිදු වෙනවා. එහෙනම් ආයාසයේ යගුලිය, දරය වැලමිට සන්ධිය, අතේ ඉහළ බාහුවේ පේශී ආයාසයේ ලෙසත් ක්‍රියාත්මක කරනවා. එතකොට මෙන්න මේ ලීවර වර්ග තුන අනුව තමයි අපේ ශරීරයේ ඕනෑම චලනයක් සිද්ධ වෙන්නේ. අපිට මේ චලන හොඳින් හඳුනා ගන්නට හැකියාව තියෙන්නට ඕනේ. අපි කරන ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී සිදු කරන ඕනෑම චලනයක් මෙන්න මේ ලීවර වර්ග තුනට අදාළව තමයි සිදු වෙන්නේ. ඔව් දුවේ පුතේ අපි මීගාවට බලමු අස්ථි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක මොනවද කියලා. ඔව් හොඳින්ම ඔබ දන්නවා අපිට අනතුරක් ඇති වුනහම සමහරවිට අස්ථි බිඳීම් කැඩීම් සිද්ධ වෙන්න පුළුවන්, පිපිරීම් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ජානමය තත්ත්ව නිසා ඇති වෙන අස්ථි රෝග, පරම්පරාවෙන් එන ජාන ලක්ෂණ නිසා අපිට අස්ථි රෝග ඇති වෙන්නට පුළුවන්. ඊට වැරදි ඉරියව් භාවිතය, දීර්ඝ කාලීනව සිදු කරන වැරදි ඉරියව් නිසා මේ අස්ථි වැරදි ආකාරයට චලනය වෙන්නට පුළුවන්. ඊට පෝෂණ ඌනතා නිසා ඇති වෙන අස්ථි විකෘතිතා, ස්ථුලතාවය වගේ විශාල ශරීරයක් දරාගෙන ඉන්නට හැකියාව නැති වුණාම මේ අස්ථි විවිධ හැඩ ගන්නවා. එතකොට මෙන්න මේ තත්ත්වයන්. ඊට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොලැබීම යන හේතු නිසා අපේ අස්ථි පද්ධතියට බාධා පමුණුවනවා. ඔව් දේපුතේ, මං හිතන්නේ අපිට තව ඉදිරියේදී දවසේදී අපිට කතා කරන්නට තව විශාල කරුණු රාශියක් තියෙන මෙම් පාඩමෙන්. අපි එතෙක් ඔයාලට අපි ඊගව දවසේ සම්බන්ධ වනතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ පාඩම මෙතනින් හමාර කරනවා. ආයුබෝවන්.